ආදරණීය දුවේ පුතේ, එහෙනම් අද ඔයගොල්ලන් එකතු වෙලා ඉන්නේ කෘෂි හා ආහාර තාක්ෂණ විෂයේ පාඩම සමග. ගිය වර අප භෝග වගාව කෙරෙහි පාංචු පරිසරයේ කොහොමද බලපාන්නේ කියන පාඩමේ, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ 10 ශ්‍රේණියේ 3 වෙනි පාඩමේ අඩක් අපි කතා කරලා ඉවර කරා. එතකොට සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ සඳහා පස කියන පාඩම ඇත්තටම දරුවන ඉතා වැදගත් පාඩමක්. සෑම වසරකම මේකින් සැලකිය යුතු ප්‍රශ්න ප්‍රමාණයක් විමසනවා. එම නිසා මම හිතුවා එම පාඩමේ අවසාන කොටසත් අද කතා කරලා ඉවර කරන්න. එහෙනම් දරුවනේ, දැන් ඔගොල්ලන්ගේ 10 ශ්‍රේණියේ පෙළ පොත පෙරලගන්න. පෙළ පොත පෙරලගෙන ඒකේ 46 වෙනි පිටුව භාවිතයට ගන්න. එතකොට මේ පාඩමේ විශේෂ මාතෘකාවක් මෙතනින් ආරම්භ වෙනවා. ඒ තමයි පසෙහි තියෙන ලක්ෂණ මොනවාද කියලා. දැන් ඔබ මේ වෙනකොට දන්නවා පස හැදෙන්නේ කොහොමද නේ? පාංශු ජීර්ණය සහ ජනනය කියන ක්‍රියාවලිය හරහා. ඒ වගේම මොනවාද පසේ තියෙන සංඝටක, ඒ වගේ තියෙන භෝග වගාවට ඇති කරන බලපෑම, මේ දේවල් ඕගොල්ලන් දැන් මේ වෙනකොටත් දන්නවා. එහෙනම් අපි අද බලමු පසේ තියෙන භෝග වගාවට වැදගත් වෙන ලක්ෂණ මොනවාද කියලා. එහෙනම් ඔබගේ 46 වෙනි පිටුවේ තියෙන පසෙහි ලක්ෂණ කියන මාතෘකාවත් එක්ක අපි දැන් අද කතාව ආරම්භ කරමු. දැන් දරුවනේ, පසේ විවිධ සංඝටක අඩංගු වෙනවා තමයි. නමුත් භෝග වගා කරනකොට අපිට පසේ තියෙන විවිධ ගුණාංග, එහෙමත් නැත්නම් අපි කියන ලක්ෂණ ඉතා වැදගත් මිහියක් ඉටු කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පසෙහි තියෙන ප්‍රධාන ලක්ෂණ තුනක් භෝග වගාවට වැදගත් වෙනවා. ඒ තමයි භෞතික ලක්ෂණ, රසායනික ලක්ෂණ සහ ජෛවීය ලක්ෂණ කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු මොනවාද මේ භෝග වගාවට වැදගත් වෙන පසේ තියෙන භෞතික ලක්ෂණ කියලා. ප්‍රධාන භෞතික ලක්ෂණ හතරක් ගැන අපිට මෙතනදි කතා කරනවා. ඒ තමයි දරුවනේ, පසෙහි වයනය, පසෙහි ව්‍යුහය, පසෙහි වර්ණය සහ පාංශු ගැඹුර කියන එක. මුලින්ම අපි බලමු මොකද්ද මේ පසෙහි වයනය කියන්නේ කියලා. දැන් පස්සාම්පලයක් අතට ආපුවාම අතට අරගෙන බලනකොට, අපි අතින් ස්පර්ශ කරලා බලනකොට අපිට දැනෙනවා පසෙහි නේද එක මෘදු ගතියක්. එහෙම නැත්නම් ස්පර්ශ කරනකොට අපිට රළු හෝ සියුම් ගතියක් දැනෙනවා. අන්නේ සරලවම කිව්වොත් ඒ රළු හෝ සියුම් ගතිය, අතට දැනෙන ඒ ස්පර්ශ කිරීමෙන් දැනෙන ස්වභාවයට අපි කියනවා පසෙහි තියෙන වයනය කියලා. එතකොට ඇයි මේක මෙහිම සියුම් ගතියක් හෝ රළු ගතියක් ඉන්නේ? අන්නේ ඒකට වැදගත් වෙන්නේ පසෙහි අඩංගු වෙලා තියෙන වැලි ප්‍රතිශතය හෝ මෙටි ප්‍රතිශතය හෝ රුන්මඩකි ප්‍රතිශතය කියන මේ ඛනිජංශවල ප්‍රමාණය. ඒක නිසා පාංශු වයනය කියන එක අපි මෙහිම අර්ථ දක්වනවා. පසෙහි ඇති වැලි මැටි රොන්මඩ යන අංශූන්ගේ සාපේක්ෂ ව්‍යාප්තිය කියලා. ඔන්න මම නැවත වතාවක් කියනවා, පසෙහි වයනේ කියන්නේ පසෙහි අඩංගු වැලි මැටි රොන්මඩ කියන අංශුවල සාපේක්ෂ ව්‍යාප්තිය. එතකොට ඕගලන්ට දැනෙනවා දරුවනේ, වැලි වැඩි පසක් ගත්තොත් නේ, පසෙහි වැලි ප්‍රමාණය වැඩි නම්, වැලි ප්‍රතිශතය වැඩි නම් අපිට දැනෙන්නේ රළු වයනය. රළු වයනයක්. ඒ පසේ හොඳින් ජලය බැහැලා යනවා. ඒ වගේම තමයි පෝෂක රඳව ගැනීමේ හැකියාවත් අඩුයි. නමුත් හොඳ වාතනයක් තියෙනවා. ඒ වැලි වැඩි පසක්. ඉතින් ඒ වගේ පසකට අපි කියනවා වැලිමය පසක් කියලා. ඒ වගේම තමයි මැටි ප්‍රතිශතයේ වැඩි නම් ඒ පසේ අපිට හරි සියුම් වයනයක් දැනෙනවා. ස්පර්ශ කරනකොට සියුම් ගතියක් දැනෙනවා. ඒ පසේ ජලයේ රඳවා ගැනීම ඉතා ඉහළයි. පෝෂකත් රැඳෙනවා. නමුත් පාංශු වාතනය ගත්තොත් හරිම දුර්වලයි. ඉතින් මැටි ප්‍රතිශතයේ වැඩි පසක් නම් අපි ඒකට කියනවා මැටි පසක් කියලා. එතකොට යම් පසක වැලි හරි මැටි හරි රොන්මඩ හරි මේ කියන අංශුන්ගේ ලක්ෂණ අපිට ප්‍රමුඛව පේන්නේ නැත්තම්, ප්‍රමුඛව දැනෙන්නේ නැත්තම් අන්න ඒ වගේ පසකට අපි කියනවා ලෝම පසක් කියලා. අපිට ඒකේ වැලි ප්‍රම වැලි වැඩි කියලා දැනෙන්නෙත් නැහැ. අපිට ඒ පස්සේ මෙටි ප්‍රතිශතයේ වැඩි කියලා දැනෙන්නෙත් නැහැ. ඒ ලක්ෂණ ඔක්කොම මිශ්‍ර වෙච්ච ගතියක් දැනෙන්නේ. එහෙනම් භෝග වගාවට ගොඩක් මේ මෙටිපස සමා වෙන්න භෝග වගාවට මේ ලෝමපස වැදගත් අපිට. එතකොට අපි බලමු අපිට දෙන පස්සාම්පලක අපි වයනය හොයන ක්‍රමයක්. හරි සරල ක්‍රමයක් නේ. අපි දෙන පස්සාම්පලයක කුඩා ප්‍රමාණයක් අත්ලට අරගෙන ජලය පොඩ්ඩක් එකතු කරලා අපි මේක සෙන්ටිමීටරයක් පමණ කුඩා ගුලියක් ලෙස සකස් කරගන්නවා. ගුලියක් ලෙස සකස් කරලා ඉන්න පස්සේ අපි ඒක දිගටි රෝලක් ලෙස සකස් කරන්න පුළුවන්ද කියලා බලන්න. මේ රෝල මිලිමීටර 3ක් 4ක් විතර විශ්කම්බේ තිබ්බට කමක් නෑ. ඊට පස්සේ මේ රෝලක් හදන්න පුළුවන් නම් ඊළඟට අපි බලනවා මේකෙන් අපිට මුද්දකුත් හදන්න පුළුවන්ද කියලා. ඉතින් අර විදිහට ජලය එකතු කරලා ගුලියකුත් හදලා රෝලකුත් සකස් කරන්න පුළුවන් නම් අන්න ඒ වගේ පසක වයනේ අපි කියනවා මැටි වගේ පසක් කියලා. ඒතර මැටි ප්‍රතිශතය වැඩි නම් ඒ මුද්ද කැඩෙන්නේ නැතුව දක්නට ලැබෙනවා. ඉතින් සමහරක් වෙලාවට අපිට අර ජලය එකතු කරලා ගුලිය හදාගන්න පුළුවන්. නමුත් රෝල හදනකොට රෝල කැඩෙන ස්වභාවයක් ගන්නවා. මුද්ද වගේ එක කැඩෙනවා. එතකොට අපි ඒ පසට කියනවා මැටි ලෝම පසක් කියලා. පැහැදිලි? ආ. එහෙනම් අපි හිතමු අපිට පස් ගුලියක් අතට අරගෙන ඉවරලා. රෝල ගුලිය හදලා රෝල හදනකොට රෝල කැඩිලා යනවනะ. ඒ කියන්නේ මුද්දක් සකස් කරගන්න වෙන්නේ නැහැ අපිට. රෝල කැඩිලා යනවා. අන්න ඒ වගේ පසක් අපි කියනවා වැලි ලෝම පසක් කියලා. මැටි ප්‍රතිශතයේ බොහෝ අඩු නිසා රෝලවත් අපිට සකස් කරගන්න බැහැ. ඒ වගේම තමයි අපිට ජලය එකතු කරලා ගුලියවත් සකස් කරගන්න බැරි නම් අන්න ඒක අපි කියන්නේ වැලි පසක් කියලා. ඉතින් මෙන්න මේ කුඩා පරීක්ෂණයට අපි කියනවා රෝල් කිරීමේ ක්‍රමයෙන් පාංශු වයනේ නිර්ණය කරනවා කියලා. ඉතින් ඔබලාගේ මට්ටමේදී මේක තමයි පාංශු වයනේ හොයන ක්‍රමය. එතකොට අපි බලමු දරුවනේ මේ පාංශු වයනේ දැනගන්න එකේ කෘෂිකාර්මික වැදගත්කම මොකද්ද? භෝග වගාවේදී ඇයි අපි මේ පාංශු වයනේ දැනගන්න ඕනේ කියලා. එකක් තමයි පසට ගැළපෙන භෝගය අපිට තෝරගන්න වෙන්නේ මෙන්න මේ වයනේ පිළිබඳ අපි ගැන අපි තුල අවබෝධයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි වීගොවිතෙන කරනවානේ. වීගොවිතෙනේදී අපිට ජලය රඳව ගන්න ඕනේ. එතකොට අපිට වැලි පසකින් පුළුවන් ද ජලය රඳව ගන්න? වැලි වැඩි පසකින් බෑ. එහෙනම් අපිට වීවගාව සඳහා සුදුසු වෙන්නේ මැටි අධික පසක්. එතකොට අපිට වීපෙලේට අවශ්‍ය ජල ප්‍රමාණය රඳව ගන්න පුළුවන්. කොහිල, කංකුම් මේවටත් එහෙම තමයි. හැබැයි අපිට අලභෝග වගා කරන්න වෙනවනම්, එහෙම නැත්නම් රටගජු වගා කරන්න වෙනවනම් අපිට ජලය රැඳෙන පසක් හරියන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවට අපිට හොඳ වැලි අධික පසක්. එතකොට වයනේ පිළිබඳ අපිට අදහසක් තියෙනවනම් සුදුසු භෝගය තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි වගාවට සුදුසු වෙන විදිහට වයනේ දියුණු කරගන්නත් අපිට පුළුවන්. ඒ කියන්නේ ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි පසක් නම් අපිට තියෙන්නේ. වැලි අධික පසක් නම් අපිට පුළුවන් ඒ පසට කොම්පෝස්ට් එකතු කරලා, කාබනික පොහොරක්නේ, කොම්පෝස්ට් එකතු කරලා ඒ පසේ ජලය රඳවා ගැනීම වැඩි කරන්න. එහෙම වුණොත් ඔන්න වයනේ දියුණු කරලා අපි තියෙනවා. ඒ වගේම තමයි පසේ මැටි ස්වභාවයේ වැඩි නම් ජලයේ රැඳීම වැඩිනේ. ඒක අපේ භෝගයට නොගැලපෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට අපිට පුළුවන් වැලි ප්‍රතිශතයක් එකතු කරලා ඒ පසේ ජල වහනය හොද දියුණු කරලා වයනේ දියුණු කරගන්න. පැහැදිලි? ඒ වගේම තමයි තවත් වැදගත්කම තමයි බිම් සකස් කරන්න සුදුසු උපකරණේ තෝරගන්න අපිට පාංශු වයනේ දැනගන්න එක ප්‍රයෝජනවත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මැටි අධික පසක් ගත්තොත් ටිකක් තද ස්වභාවයේ වැඩි. එයා වියලෙනකොට තවත් තද ගතිය වැඩි. එතකොට ඒ වගේ පසක් අපිට පස පෙරලන්න බිම් සකස් කරන්න ගියාම අපිට වඩාත් සුදුසුයි තැටි නගුලක් හරි මෝල් බෝඩ් නගුලක් වගේ දෙයක් පාවිච්චි කරනවා. එතකොට අර තද පස විවර කරගන්න හරි පහසුයි. පැහැදිලි? එහෙනම් බිම් සකස් කිරීමේ උපකරණය තෝරගන්නත් අපිට පාංශු වයනේ වැදගත් වෙනවා. ඒ වගේම තමයි දරුවනේ අපිට භෝග වගාවට සුදුසු වෙන ජල සම්පාදන ක්‍රම තියෙනවනේ. නේ පෘෂ්ඨීය උපපෘෂ්ඨීය බිന്ദു විසිරි වගේ ජල සම්පාදන ක්‍රම තියෙනවා. අපේ භෝගයට ගැලපෙන්නේ මොන ජල සම්පාදන ක්‍රමයේද කියන එක තීරණය කරන්නත් අපිට මේ වයනේ වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට දැන් අපේ පසේ වැලි ප්‍රමාණය වැඩි නම් අපි කියන්නේ වැලිමේ පසක් කියලානේ. ඒ වගේ පසකට අපිට බෑ මතු පිටින් ජලය ගෙනියන ක්‍රම පාවිච්චි කරන්න. ඒ කියන්නේ පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රම භාවිතා කිරීම සිදු කරන්න බෑ. හේතුව වැලි පසේ ජල වහනය වැඩි. ජලය රඳව ගන්න බෑ. ඉතින් මතු පිටින් ජලය ගෙනිච්චොත් විශාල ජල ප්‍රමාණයක් අපතේ යනවා. ඒක නිසා ඒ වගේ එකකට ගැලපෙන්නේ වැලි වගේ පසකට ගැලපෙන්නේ බිന്ദു විසිරි වගේ ශුද්ධ ජල සම්පාදන ක්‍රමයක්. ඉතින් වයනේ පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් අපිට පුළුවන් සුදුසු ජල සම්පාදන ක්‍රමයේ තෝරගන්න. තවත් වැදගත්කමක් තමයි අපි සකස් කරන පාත්තිවල උස තීරණය කරන්නත් අපිට මේ වයනේ වැදගත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් වැලි අධික පසක් නම් වැලි මේ පසක් නම් ජල වහනේ හොඳින් සිද්ධ වෙනවනේ. ඉතින් ඒක නිසා අපිට පාත්ති ගොඩක් උස් කරන්න අවශ්‍ය නැහැ. අපිට උසින් අඩු පාත්ති සකස් කරන්න පුළුවන්. ජලය හොඳින් බහැල යනවා. නමුත් මැටි අධික පසක් ගත්තොත් එයාගේ ජල වහනේ දුර්වලයි. අන්න ඒ වගේ වෙලාවට අපිට පාත්තිය තරමක් උස් කරගන්න වෙනවා. පැහැදිලි? ඒක නිසා මෙන්න මේ කියන කරුණ නිසා පාංශු වයනේ දැනගන්න එක අපිට හරිම වැදගත් වෙනවා. එහෙනම් මං හිතන්නේ ඔයගොල්ලන්ට දැන් පාංශු වයනේ කියන්නේ මොකක්ද? පාංශු වයනේ සොයන සරල ක්‍රමයේ මොකක්ද? පාංශු වයනේ තියෙන කෘෂිකාර්මික වැදගත්කම මොකක්ද කියන එක පැහැදිලි වෙනවා. දැන් දරුවනේ පසුගිය ප්‍රශ්න පත්‍ර අරන් බලන්න ඕනි. මේ වගේ මේ ප්‍රශ්න නිතර නිතර අපෙන් අහලා තියෙනවා. එහෙනම් අපි දැන් බලමු අපේ ඊළඟ පාංශු භෞතික ලක්ෂණේ. ඒක තමයි පාංශු ව්‍යුහය. අපි දන්නවා පසේ තියෙනවා වැලි මෙටි රොන් මඩ කියන අංශු. වැලි මෙටි රොන් මඩ. ඒතර පසක් ගත්තොත් මේ වැලි මෙටි රොන් මඩ වෙන් වෙලාද තියෙන්නේ? එහෙම වෙන් වුණොත් ඒගොල්ලන්ට පුළුවන් ද පසේ ගුණාංග දිනු කරන්න? බෑ දරුවනේ, මේ වැලි මෙටි රොන් මඩ කියන අංශු එකිනෙක බැඳිලා තියෙන්නේ. ඒ බැඳිලා ඒගොල්ලන් සකස් වෙනවා ද්විතීයක ව්‍යුහයක්. ද්විතීයක හැඩයක් සකස් කරගන්න. අන්නේ හැඩයට තමයි අපි කියන්නේ පාංශු ව්‍යුහය කියලා. පැහැදිලි? එතකොට ස්වභාවිකව මේ පස්සංශු එකිනෙක බැඳිලා සකස් වෙන රූපාකාරයට අපි කියනවා පාංශු ව්‍යුහයක් කියලා. එතකොට කවුද මේ වැලි මෙටි රොන් මඩ කියන අංශුන් එකිනෙක බඳවන්නේ? අන්න ඒවට අපි කියනවා බන්ධන කාරක කියලා. එතකොට කවුද පසේ තියෙන බන්ධන කාරක? ඔගලඟින් මේ ගැන අහන්නත් පුළුවන්. පසේ තියෙන කාබනික ද්‍රව්‍ය දන්නවනේ. කාබනික ද්‍රව්‍ය. ඒ වගේම තමයි ශාක හා සතුන් ශ්‍රාවය කරන විවිධ ද්‍රව්‍ය. ජලය, මැටි, කැල්සියම් ලවණ. මෙන්න මේවා තමයි දරුවනේ බන්ධන කාරක ලෙස ක්‍රියාත්මක වෙන්නේ. මේවා මගින් වැලි මැටි රොන් මඩ එකිනෙක බැඳිලා සමූහන බවට පත් වෙනවා. එතකොට කොහොමද අපි මේ පාංශු ව්‍යුහය සොයන්නේ? ඒ සඳහා තියෙනවා මෙන්න මෙහිම ක්‍රියාකාරකමක්. සාමාන්‍යයෙන් ගඩොල් කැටයක විතර ප්‍රමාණයේ පස් කුට්ටියක් අරගෙන දින කීපයක් වාතයේ වියලෙන්නට හරිනවා. වියලුනාට පස්සේ මේ පස් කුට්ටිය මීටර 1.5ක් විතර ඉහළට ඔසවලා බිමට වැටෙන්න සලස්සනවා. ඒතර සිමෙන්ති පොලවකට වගේ අතාරින්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒතර මීටර 1.5ක් උඩ ඉඳලා මේ පස් කුට්ටිය වැටෙනකොට එයා කැබලි වලට බිඳිලා යනවා. එතකොට අපි බලන්නේ අපි බලනවා මේ වෙන් වෙච්ච කැබලි වල අපිට අඳුරගන්න පුළුවන් ස්වභාවික රූපාකාරය කොයි වගේද කියන. කොයි වගේ හැඩතිද අපිට තියෙන්නේ කියන. එතකොට විවිධ ව්‍යුහ ආකාර තියෙනවා. ද ලෝකෙම ගත්තොත් ව්‍යුහ ආකාර 12ක් විතර තියෙනවා. නමුත් ශ්‍රී ලාංකික පසක් ගත්තොත් අපේ ප්‍රධානම ව්‍යුහ ආකාර 4යි අපිට තියෙන්නේ. දැන් ඔගලගේ පෙළ පොතේ 48 වෙනි පිටුවේ නිරීක්ෂණය කරා නම් ඔගලන්ට බලන්න පුළුවන් මේ ශ්‍රී ලංකාවේ අපිට දක්නට ලැබෙන ප්‍රධාන ව්‍යුහ ආකාර මොනවාද කියලා. හැඩයන්. ඒ තමයි කණිකාමය කියනවා. එහෙම නැත්නම් අපි කියනවා තනි කණිකාමය කියලා. මෙයා වැලි වගේ. ඒ කියන්නේ අතට ගත්තම අතෙන් පහසුවෙන් ලිස්සලා යන සුළුයි. බොහෝ වෙලාවට පස මතු පිට අපිට තියෙන්නේ මෙන්න මේ වගේ කණිකාමේ තනිකණිකාමේ ව්‍යුහයක් සහිත පස. ඒ වගේම තමයි තව තියෙනවා ස්තම්භික හැඩයෙන් ව්‍යුහ. ස්තම්භ වගේ, කුරුණු වගේ කුඩා ව්‍යුහ තියෙනවා. ඒ වගේම තමයි අනුකෝණාකාර කුට්ටි කියන විදිහට ව්‍යුහ තියෙනවා. මේ වගේ හොඳට කොන් වගේ පේන්න තියෙනවා. ඊළඟ ව්‍යුහයේ තමයි නිතර අපිට දක්නට ලැබෙනවා පස් කැටිති. කැටිති ව්‍යුහයේ තියෙන ආකාරය. එතකොට මෙන්න මේ ව්‍යුහාකාර තමයි ශ්‍රී ලංකාවේ පස්සල අපිට සුලභව දක්නට ලැබෙන්නේ. මීට අමතරව තව තියෙනවා තැටියාකාර ව්‍යුහ, ප්‍රිස්මාකාර ව්‍යුහ වගේවත් තියෙනවා. එතකොට දැන් මේ පසක මෙන්න මේ ව්‍යුහය විනාශ වෙන්න ක්‍රම මොනවාද? නේ මේ ව්‍යුහය, මේ හැඩයන් වෙනස් වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. එකක් තමයි අපි අනිසි ලෙස බිම් සකස් කරනකොට. නිතර නිතර බිම් සකස් කරන්න ගියාම සමහරක් විට මේ ස්වභාවික ව්‍යුහය, ස්වභාවික ස්වરૂපය වෙනස් වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි අධික ලෙස පාංශු කාදනයක් සිදුවෙන තැන්වලත් ව්‍යුහය, මේ හැඩයන් සමූහ වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සෝඩියම් කියන්නේ මේ ව්‍යුහය විනාශ කරන හොඳම අයනියක්. ඒ කියන්නේ පසේ සෝඩියම් ලවණ සාන්ද්‍රණය වැඩි වුණොත් එහෙම මේ පාංශු ව්‍යුහය විනාශ කරලා දානවා. ඒ වගේම තමයි ජල වහනය දුර්වල තත්ත්වයක්. පැහැදිලි? එහෙනම් අපි කොහොමද මේ ව්‍යුහය ආරක්ෂා කරගන්නේ? විනාශ වෙන්න නොදී ආරක්ෂා කරගන්නේ. එක ක්‍රමයක් තමයි අපිට පුළුවන් පාලිත තත්ත්වයට යටතේ බිම් සකස් කිරීම කරන්න. ඒ කියන්නේ අනිසි ලෙස බිම් සකස් කරන්නේ නැතුව ඒ භෝගයට ගැළපෙන විදිහට පමණක් බිම් සකස් කරලා අපිට පුළුවන් පවතින ස්වභාවික ව්‍යුහය ආරක්ෂා කරගන්න. ඊළඟට තමයි අපිට පුළුවන් පසට කාබනික ද්‍රව්‍ය යොදන්න. කාබනික ද්‍රව්‍ය කියන්නේ දරුවනේ අපි කිව්වා බන්ධන කාරකයක් කියලා. එහෙනම් කාබනික ද්‍රව්‍ය යොදලා පුළුවන් අර වැලිමැටි රොන්මඩ නැවත බන්ධනී කරන්න. ඒ වගේම තමයි පාංශු සංරක්ෂණ ක්‍රම සහ පුනරුත්ථාපන ක්‍රම කියන ඒවා අනුගමනය කරලා අපිට පුළුවන් පාංශු ව්‍යුහය ආරක්ෂා කරගන්න. එහෙනම් දැන් ඕගලන්ට අවබෝධ වෙන වෙති මොකක්ද පාංශු ව්‍යුහය කියන්නේ කියලා. එහෙනම් දරුවනේ ඊළඟට අපි බලමු අපි ඊළඟ වැදගත් භෞතික ගුණාංගය. ඒ තමයි පාංශු වර්ණය. දැන් පසක වර්ණය කියන එක අපි සරලවම කිව්වොත් මේ ඇහැට පේන වර්ණය කියන එක අපිට කියන්න පුළුවන්. නමුත් PVS-ට පෙනෙන වර්ණය කෙනයාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපිට ඒක විද්‍යාත්මක නෑනේ. ඒ නිසා මේකට මොකක් හරි විද්‍යාත්මක ක්‍රමයක් තියෙන්න ඕනි නිර්ණය කරන්න. අන්න ඒ විද්‍යාත්මක ක්‍රමයේ තමයි මන්සල් වර්ණ සටහනක් ආධාරයෙන් පාංශු වර්ණය නිර්ණය කරනවා කියන එක. දැන් ඕගොල්ලෝ තීන්ත තෝරන්න, රෙදි තෝරන්න කඩේකට ගියාම ඒගොල්ලන් දෙනවා අර කලර් චාට් එකක් නේ. ඒක දිහා බලලා තමයි අපි තෝරගන්නේ. අන්න ඒ වගේ ක්‍රමයක් තමයි මේ මන්සල් වර්ණ සටහන. ඉතින් මේ මන්සල් වර්ණ සටහනේ ප්‍රධාන වර්ණ හතරක් තියෙනවා. රතු, කහ, නිල්, කොළ කියලා. ඒ වර්ණ හතරෙන් සහ ඒ වගේ විවිධ සංයෝජන අනුව තමයි මේ පිටු සකස් කරලා තියෙන්නේ. එතකොට අපිට දෙන පස් සාම්පල් එක අපි පෙට්‍රි දීසියකට දාලා මේ වර්ණ සටහනත් එක්ක ගලපලා බලන්න ඕනේ. සාමාන්‍යයෙන් නම් පසේ තෙත අවස්ථාවේ සහ වියලි අවස්ථාවේ දෙකීම වර්ණේ නිර්ණය කරනවා. පැහැදිලි? එතකොට මෙන්න මේ වර්ණ සටහනත් එක්ක ගලපලා අපේ පසේ වර්ණය කොයි වගේද කියලා අපිට අංක ක්‍රමයකින් කියන්න පුළුවන්. එහෙනම් මේ පසේ වර්ණය නේද වෙනස් වෙන්න බලපාන හේතු මොනවාද? දැන් සමහරක් තැන්වල අපිට තියෙනවා රතු පැහැති පස්, දුඹුරු පැහැති පස් තියෙනවා, කළු පැහැති පස් තියෙනවා, සුදු පැහැති පස් තියෙනවා, අළු පැහැයට හුරු පස් තියෙනවා. එතකොට මේ වර්ණය වෙනස් වෙන්නේ කොහොමද තැනින් තැනටනේ? එකම භූමියක උනත් එක එක තැන්වල මේ විදිහට වර්ණය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ පාංශු වර්ණය වෙනස් වෙන්නේ කියලා. උදාහරණයක් විදිහට පසේ අඩංගු ඛනිජ ප්‍රමාණය අනුව වර්ණය වෙනස් වෙනවා. යකඩ වැඩි පසක් නම් අපි කියන බොහෝ වෙලාවට රතු පැහැති පසක් කියලා. දැන් අපි වියලි කලාපයේ ගත්තොත් මේ රතු දුඹුරු පැහැති පස් තමයි දක්නට ලැබෙන්නේ. හොඳ ජල වහනයේ සිදුවන පසක් තමයි මේ රතු දුඹුරු පස. ඒ යකඩ වැඩිකම නිසා. ඒ වගේම තමයි කැල්සියම් ලවණ වැඩි වුණොත් එහෙම පස සුදු පැහැයට හැරෙන. අපේ හුණුගල් නේ කැල්සියම් කාබනේට්. ඒතර ඒ වගේ පසක් ගත්තොත් කැල්සියම් නිසා වර්ණය සුදු වෙලා තියෙනවා. ඊට පස්සේ ඩොලමයිට් වගේ දෙයක් අඩංගුණා. පසේ වර්ණය අලු පැහැයට හැරෙනවා. ඒ කියන්නේ පසේ අඩංගු ඛනිජ ප්‍රමාණය අනුව වර්ණය තීරණය වෙනවා. ඒ වගේම තමයි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ගෙදර අපි කුණු එකතු කරලා දාන කුණු වල ළඟ කළු පාටයිනේ නේ. ඇයි ඒ? එතෙන්ට අපි නිවසෙන් නිකුත් කරන කාබනික ද්‍රව්‍ය එකතු කරනවා. මුළු තැන්ගින් ඉවත් කරන දේවල්, මිදුල අතු ගාලා දාන දේවල්, ගෙවත් අතු ගාලා දාන දේවල් අපි කුණු වලට තමයි දාන්නේ. එතන ගත්තොත් වර්ණය කළු පැහැති. හේතුව තමයි ඒ කාබනික ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් අඩංගු වෙන හින්දා. ඉතින් මේ පසත් සරු. ඊළඟට පසේ ජලවහන තත්ත්වය අනුවත් වර්ණය තීරණය වෙනවා. දැන් ජලවහන තත්ත්වය හරි දුර්වලයි නම් ජලය අතිරික්ත ජලයේ පසෙන් බැහැලා යන්නේ නැත්තම් අන්න එතන වර්ණය කළු පැහැයට හැරෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කියන්නේ වගුරු ආශ්‍රිත බිම්වල වර්ණය කළු පැහැයට හැරෙනවා. හොඳට ජලවහනය සිද්ධ වෙන පසක් නම්, ඒ කියන්නේ හොඳට පසේ ඔක්සිජන් තියෙනවා නම් ෆෙරික් කියන අයනය තියෙනවා. Fe ධනතුන. අන්න එතකොට බලන්න පසේ වර්ණය රතු පැහැයට හැරෙනවා. නමුත් ඒ වගේ පසක ජලවාහනයේ දුර්වල වුණොත් එයා ෆෙරස් Fe ධන දෙක බවට පත් වෙනවා. එතකොට කහ පැහැති වර්ණයක් එනවා. සමහරක් විට ඔගලංගේ ගෙවත්තෙත්, ඔගලංගේ වගාබිමෙත් තැන් තැන්වල කහ පැහැති පැල්ලම් වගේ පසේ දක්නට ලැබෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තැන් බලන්න දුවිපුතේ ජලවාහනයේ දුර්වල වෙච්ච තැනක්. පැහැදිලි? එහෙනම් පසේ අඩංගු ඛනිජ ප්‍රමාණය අනුව, පසේ අඩංගු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය අනුව සහ ජලවහන තත්ත්වය අනුව වර්ණය වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ වර්ණය දැනගන්නේ කී ඇයි කෘෂිකාර්මිකව අපිට වැදගත් වෙන්නේ? ඒක අපිට වැදගත් ප්‍රශ්නයක් නේ. දැන් කළු පැහැති පසක් නම්, කළු පැහැති වර්ණය දැක්කනම් අපිට බොහෝ වෙලාවට අනුමාන කරන්න පුළුවන් මේ පසේ කාබනික ද්‍රව්‍ය වැඩි. එහෙනම් මෙයා භෝග වගාවට සුදුසුයි කියලා. බැලූ බැල්මට අපිට එහෙම අවබෝධයක්, එහෙම දැනීමක් එනවා. එතකොට කාබනික ද්‍රව්‍ය වැඩිවීම නිසාත් හැබැයි මේ කළු පැහැය ඉනවා. නමුත් අනිත් පැත්තෙන් ගත්තොත් ජලවාහනයේ දුර්වල නිසාත් මේ තත්ත්වයේ ඉන්න පුළුවන්. ඒ වගේම තමයි කළු පැහැති පස්, තද පැහැති වර්ණ තියෙන පසක් ගත්තොත් ඒ පසේ තාප අවශෝෂණය වැඩි. ඉතින් තාපය උරාගෙන ඒ පසේ උෂ්ණත්වය ඉහළ යනවා. ඉතින් මේක වැදගත් වෙනවා බීජ ප්‍රරෝහණය සඳහා. ඒ වගේම තමයි අපිට පසේ වර්ණය දිහා බලලා අනුමාන කරන්න පුළුවන් මේ පසේ මොන වගේ පෝෂක තියෙනවද කියලා. උදාහරණයක් විදිහට දැන් රතු පැහැති පසක් නම් අපි සරුයි කියන්නේ ඒක වැඩිපුර යකඩ අඩංගු වෙන නිසා. පැහැදිලි? එතකොට බලන්න ප්‍රධාන පසේ ලක්ෂණ අපි කතා කරා. භෞතික ලක්ෂණ අපි කතා කරා. පාංශු ව්‍යුහය, පාංශු වයනය, පාංශු වර්ණය කියන එක. ඊළඟට අපි කතා කරමු භෝග වගාවට වැදගත් වෙන පසේ රසායනික ලක්ෂණ ගැන. එතකොට පසේ විවිධ රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා දරුවනේ. දැන් පාංශු ජීර්ණයේදීත් අපිට රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වුණා. එතකොට මේකෙදී අපි කතා කරන ප්‍රධාන ලක්ෂණ දෙකක් ගැන. ඒ තමයි පාංශු ප්‍රතික්‍රියාව කියන එක. අනිත් එක තමයි පසෙහි කැටායන හුවමාරු ධාරිතාවය කියන එක. දැන් පාංශු ප්‍රතික්‍රියාවේදී අපි කතා කරන්නේ පස ආම්ලිකයිද භාෂ්මිකයිද කියලා. දැන් ඔගලන්ගේ විද්‍යාව පාඩමේදීත් ඔගලන් මේක කතා කරලා තියෙනවා නේ. විද්‍යාගාරයේදී ඔගලන්ට ආම්ලික ද්‍රාවණත් හම්බෙනවා, අම්ල වගේ දේවල්, භාෂ්මික ද්‍රාවණත් හම්බෙනවා, භාෂ්මික ද්‍රව්‍යත් හම්බෙනවා. එතකොට මේ ආම්ලිකතාවයේ භාෂ්මිකතාවයේ තීරණය කරන්නේ කොහොමද? දැන් පස ඕනම පසක ගත්තොත් හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය වැඩි නම් හයිඩ්‍රොක්සිල් අයන වලට වඩා, ඒ කියන්නේ H ධන වැඩි, OH අඩුයි නම්, එතකොට අපි කියන මේ පස ආම්ලිකයි කියලා. තවත් පසක හයිඩ්‍රජන් ධන අයන වලට වඩා හයිඩ්‍රොක්සිල් අයන ප්‍රමාණය වැඩි නම්, OH සාන්ද්‍රණය වැඩි නම් අපි මේ පස කියනවා ක්ෂාරීය පසක් කියලා. එතකොට මේ හයිඩ්‍රජන් සහ හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණ අණුව තමයි අපි කියන්නේ මේ පස ආම්ලිකයිද ක්ෂාරීයයිද කියලා. එතකොට මේක අපිට මනින ක්‍රමයේ තමයි අපි කියනවා pH අගය අනුව නිර්ණය කරනවා කියලා. එතකොට pH අගයේ මනින්ද අපි පරාසයක් හදාගෙන තියෙනවා. එහෙම නැත්නම් පරිමාණයක් අපි හදාගෙන තියෙනවා. මේ පරිමාණය pH බිඳුවේ ඉඳලා 14 දක්වා තමයි විහිදෙන්නේ. pH බිඳුවේ ඉඳලා 14 දක්වා විහිදෙන මේ pH පරිමාණය අනුව පස්සේ අපි ආම්ලිකද ක්ෂාරීයද උදාසීනද කියන එක තීරණය කරනවා. එතකොට බොහෝමයක් වෙලාවට අපි භෝග වගාවට නම් වැදගත් වෙන්නේ ආම්ලික පසකුත් නෙවෙයි ක්ෂාරීය පසකුත් නෙවෙයි. හයිඩ්‍රජන් සහ හයිඩ්‍රොක්සිල් අයන ප්‍රමාණය සමාන වුණු 7 කියන උදාසීන තත්ත්වය තමයි. ඉතින් අපි pH 6.5යි 7යි අතර පවතිනව නම් පසක් අපි කියනවා අන්න ඒක තමයි භෝග වගාවට වැදගත් වෙන pH පරාසය කියලා. අගයක් නෙවෙයි 6.5ත් 7ත් අතර පරාසය. හරි. ඒතර පසේ ගොඩක් වෙලාවට අපිට pH 1 2 3 වගේ තත්ත්ව අඳුරගන්න බෑ. දැන් ඔගලගේ විද්‍යාගාරේ නම් සාන්ද්‍ර සල්ෆියුරික්, සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් වගේ අම්ල තියෙනවා. ඒවා මේ වගේ pH අගේ 1 2 වගේ තත්ත්ව තියෙන්න පුළුවන්. නමුත් දුවේ පුතේ පසේ අපිට එහෙම තත්ත්වයක් අඳුරගන්න බෑ. පසේ ගොඩාක් වෙලාවට තියෙන්නේ pH 4 වගේ තත්ත්වයක් තමයි ආම්ලික තත්ත්වයක් උපරිම ගියොත්. ශාරීරියතාවයත් ගොඩක් වෙලාවට අපි කියන්නේ 14 වගේ දක්වා යන්නේ නැහැ 8.5ක් වගේ තමයි යන්නේ. එතකොට pH 4 pH 8.5 වගේ පරාසයකට අපේ පස තියෙන්න පුළුවන්. පැහැදිලිද? ආ. එහෙනම් අපි බලමු මේ පාංශු ආම්ලිකතාවය කියන්නේ මොකක්ද? ඉතින් ආම්ලිකතාවය කියලා අපි කිව්වේ මොනා අයන වැඩි නන්ද? පසේ තියෙන හයිඩ්‍රජන් ධන අයන සාන්ද්‍රණය වැඩි වීම තමයි අපි කියන්නේ ආම්ලික පසක් කියලා. එතකොට මේ පසේ ගොඩක් වෙලාවට pH අගේ 6.5ට වඩා අඩු තත්ත්වයක් අපිට තියෙනවා. එතකොට ඇයි දුවේ පුතේ මේ වගේ හයිඩ්‍රජන් ධන අයන සාන්ද්‍රණය පසේ වැඩි වෙන්නේ? හයිඩ්‍රජන් කියන්නේ ආම්ලික අයනයක්. මේ ආම්ලික අයනේ පසේ වැඩි වෙන්නේ හේතුව නිසානි පස ආම්ලික උනේ. ඇයි මේ වගේ තත්ත්වයක් අපේ කෘෂිකාර්මික බිම්වලට වෙන්න පුළුවන්? එකක් තමයි අපි කියනවා අපේ තෙත් කලාපේ ගත්තොත් බොහෝ විට පස ආම්ලිකයි. හේතුව තෙත් කලාපේ පවතින අධික වර්ෂාපතනයක්. ඒ වර්ෂාපතනයත් එක්ක පසේ තියෙන කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, සෝඩියම් වගේ භාෂ්මික කැටයන පසෙන් ඉවත් වෙලා යනවා. ගැඹුරු ඇසිලා අයින් වෙලා යනවා. මේ භාෂ්මික කැටයන පසෙන් ඉවත් වීම අපි කියනවා ශරණය වෙනවා කියලා. මේ භාෂ්මිකයන ශරණය වුණාම පසේ ඉතුරු වෙන්නේ ආම්ලිකය. ඔන්න ඒක නිසා තෙත් කලාපේ පස අපි කියනවා ආම්ලික තත්ත්වයට එනවා. ඒ වගේම තමයි අපි දන්නවා අපි පසට කාබනික ද්‍රව්‍ය එකතු කරනවා. ඒ කාබනික ද්‍රව්‍ය ජීර්ණය වෙනකොට හැදෙනවා කාබනික අම්ලය. අනේ කාබනික අම්ලය නිසාත් පසේ ආම්ලිකතාවයක් ගොඩනැගෙන්න පුළුවන්. ඊළඟ හේතුව තමයි පසට අම්ල වෙසි ලැබීම. ඒ අම්ල වෙසි වායුගෝලයේ තියෙන සල්ෆර් ඩයොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් වෙසි ජලයේ දිය වෙලා මේ අම්ල වෙසි හැදෙනවා. ඒ අම්ල වෙසි පසට එකතු වුණාම පසේ ආම්ලික තත්වයක් සකස් වෙන්න පුළුවන්. එතකොට මේ ආම්ලික තත්වයේදී මොනවද තියෙන කෘෂිකාර්මික බලපෑ? මොනවද අපිට තියෙන අහිතකර තත්ත්වය? එකක් තමයි අර pH අගේ 4 වගේ තත්වයක් ආවොත් ආම්ලික වෙලා පසේ තියෙන යකඩ, මැග්නීසියම්, ඇලුමිනියම්. යකඩ, මැංගනීස් සහ ඇලුමිනියම්. මෙන්න මේ කියන අයන වර්ග තුන ද්‍රව්‍ය තත්ත්වේ වැඩි වෙනවා. ද්‍රව්‍ය වෙලා ඒව පසේ විෂ තත්ත්වයට එනවා. ද්‍රාවිතාවේ වැඩි වෙලා. ඒක නිසා pH අගේ 4 වගේ වෙන පසක යකඩ විසවීමක්, ඇලුමිනියම් විසවීමක්, මැංගනස් විසවීමක් වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය මේ ආම්ලික පසේදී තිර වෙනවා. ඒ කියන්නේ එයා ස්ඵටික බවට පත් වෙනවා. ඒක නිසා ඒව ප්‍රයෝජනීයට ගන්න බැරි තත්ත්වයට එනවා. ඒ කියන්නේ අපිට ෆොස්ෆරස් හිඟතාවයක් වගේ පින්නනවා. ඒ වගේම තමයි ආම්ලික පසකදී මේ බැක්ටීරියාවල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. එහෙනම් අපි කොහොමද මේ ආම්ලික පසක් නැවත උදාසීන පැත්තට ගේන්නේ? pH අගය 6.5 7 වගේ තත්ත්වයකට ගේන්න අපිට මොනවද කරන්න පුළුවන්? එකක් තමයි අපිට පුළුවන් අර ආම්ලික අයන උදාසීන කරන්න. ඒ සඳහා අපි පාවිච්චි කරන්නේ මොනවාද? හුණු අඩංගු ද්‍රව්‍යයක්. ඒතර අපිට පුළුවන් පසට කැල්සියම් කාබනේට්. දැන් මේවා ඔයගොල්ලන් විද්‍යාවෙදි ඉගෙනගෙන තියෙනවා. කැල්සියම් කාබනේට්, ඊළඟට ඩොලමයිට්, අලු හුණු මේ වගේ දෙයක් අපිට කුඩු කරලා ශේෂ්ත්‍රයට යොදන්න පුළුවන්. මේ හුණුවඩංගු ද්‍රව්‍ය මගින් මොකද වෙන්නේ? අර ආම්ලිකයන් උදාසීන තත්ත්වයට පත් කරනවා. ඊළඟ එක තමයි අපි දිගින් දිගටම ආම්ලික පොහොර පසට නොයදා ඉන්න ඕනේ. විශේෂයෙන් අපි කියනවා තෙත් කලාපයේ පසකට ඇමෝනියම් සල්ෆේට් වගේ පොහොර නිතර යොදන්න හොඳ නැහැ. එහිම යෙදුවොත් ඇමෝනියම් සල්ෆේට් නිසා පසේ ආම්ලිකතාවය වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ පොහොර භාවිතයේ වැලැක්වුවොත් අපිට පුළුවන් තරමක් ආම්ලිකතාවය අඩු කරගන්න. එහෙනම් අපි බලමු මොකද්ද ක්ෂාරීයතාවය කියලා. පසක pH එකේ බොහෝ වෙලාවට 7.5කට වඩා වැඩි තත්ත්වයක් එනවනම් අපි කියනවා පස ක්ෂාරීයයි කියලා. එතකොට ගොඩක් වෙලාවට මේ ක්ෂාරීය පස අපිට හම්බ වෙන්නේ අපේ වියලි කලාප ප්‍රදේශවල. වර්ෂාපතනයේ අඩු වියලි කලාපීය ප්‍රදේශවල ශුෂ්ක කලාපයේ අපිට මේ වගේ ක්ෂාරීය පසක් හඳුනගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඇයි මේ පසක pH එකේ 7.5කට වඩා එහාට යන්නේ කියලා. මෙහිම ක්ෂාරීය පසක් ඇති වෙන්නේ මොන හේතුන් නිසාද කියලා. එකක් තමයි පාංශ ජනනයේදී අර මාතෘපාෂාණයේ සෝඩියම් වැඩිපුර අඩංගු වෙලා තිබ්බොත් මොකද වෙන්නේ? ඒ මාතෘපාෂාණයේ තිබ්බ සෝඩියම් කාබනේට් හරි සෝඩියම් බයිකාබනේට් ලෙස හරි පසට එකතු වෙනවා. ඒ ඛනිජ පසට එකතු වෙනවා. ඒක නිසා ඒ වගේ මාතෘපාෂාණයකින් හැදෙන පස් ස්වභාවයෙන්ම ක්ෂාරීය තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි අපි වියලි කලාපයේ අපි වාරි ජලය භාවිතා කරනවා ජල සම්පාදනය කරන්න. ඒතරේ වාරි ජලයේ ලවණ අඩංගු වෙලා තිබ්බොත් මොකද වෙන්නේ? විශේෂයෙන් සෝඩියම් අඩංගු ලවණ අඩංගු වෙලා තිබ්බොත් ඒ ලවණ පසට එනවා. එවිල්ලා ජලය වාෂ්ප වෙනවා, ලවණ පස මතු පිට ඉතුරු වෙනවා. අන්න ඒ ලවණ නිසා පස ක්ෂාරීය තත්ත්වයට එන්න පුළුවන්. ඊළඟ එක තමයි ලවණ පස මතු පිට ජලය එක්රැස් වුණා. නේ? ලවණ පස මතු පිටට ඇවිල්ලා ජලය එක්රැස් වුණාම ජලය වාෂ්ප වෙලා ලවණ ඉතිරි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි උෂ්ණත්වයේ වැඩි වර්ෂාපතනයේ අඩු ප්‍රදේශවල පසේ ලවණ තත්ත්වයක් ඇති වෙනවා. ඊළඟ විශේෂයෙන් අපි ගත්තොත් එහෙම වෙරළ බඩ කලාපයේ මුහුදු සුළං එක්ක ලවණ එනවා. ඒ මුහුදු සුළං සමග පැමිණෙන ලවණ පස මතු පිට තැම්පත් වෙලාත් පසේ ලවණ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ බලන්න ඔන්න ක්ෂාරීය තත්ත්ව ඇති වෙන්න බලපාන හේතු. එතකොට මේ ක්ෂාරීය පසක තියෙන අහිතකර තත්ත්වයන් මොනවාද? අපි ඒකත් පොඩ්ඩක් හොයලා බලමු. නේ? දැන් අපි කලින් කිව්ව පාංශ ව්‍යුහය ගැන. වැලි මැටි රොන් මඩ කියන අංශු බන්ධනකාරක මගින් බැඳිලා තමයි ව්‍යුහය සකස් වෙන්නේ කියලා. ඒතර පසේ මේ සෝඩියම් අයන වලින් අපි කිව්වා ව්‍යුහය විනාශ කරන්න පුළුවන් කියලා. එහෙනම් පළවෙනිම දේ තමයි සෝඩියම් අයන මගින් පාංශ ව්‍යුහය බිඳ වැටෙනවා. උන්න දරුවනේ පාංශ ව්‍යුහය බිඳ වැටුනොත් නම් ගොඩාක් ගුණාංග අපි අතින් අතහැරිලා යනවා. ඊළඟ එක තමයි පසේ යකඩ මැංගනීස් සහ පොස්පරස්. යකඩ මැංගනීස් සහ පොස්පරස් කියන මූල ද්‍රව්‍ය එහෙම නැත්නම් පෝෂක ලබා ගන්න බැරි තත්ත්වයක් වෙනවා මේ ක්ෂාරීය පසකදී. ඒ වගේම තමයි විශේෂයෙන් ක්ෂාරීයතාවයේ වැඩි වෙලා ලවණ තත්ත්වයකට ආවොත් එහෙම ඒ ලවණ පසේ ශාක වගා කරන්න බෑ අපිට. හේතුව තමයි ඒ ශාකවල තියෙන ජලය බහිර් ආශෘතිය සිද්ධ වෙලා ශාකෙන් පිටතට යනවා. ගිහිල්ලා ශාකයේ මියදෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු ක්ෂාරීය පසක් කොහොමද උදාසීන කරන්නේ කියලා. ක්ෂාරීය පසක් උදාසීන කරන්න අපිට එකතු කරන්න පුළුවන්නේ එකම දේ, සාර්ථකම එකතු කරන්න පුළුවන් එකම දේ තමයි ජිප්සම්, කැල්සියම් සල්ෆේට් කියන එක. ඒතර ඒ කැල්සියම් සල්ෆේට් මගින් අර ක්ෂාරීය තත්ත්වය ඉවත් වෙනවා. ඊට අමතරව ඕනනම් අපිට පුළුවන් සල්ෆර්, එහෙම නැත්නම් ගින්දගම් සහ කාබනික ද්‍රව්‍ය එකතු කරලා පාංශු ක්ෂාරීයතාවය ඉවත් කරන්න. දැන් දරුවනේ අපි බලමු මේ ආම්ලික තත්ත්වයක් හෝ ක්ෂාරීය තත්ත්වයක් පසේ තියෙනවද කියලා අපිට මනින්න පුළුවන් ක්‍රමේ මොකද්ද කියලා. ඒතර මේ සඳහා සුලභව භාවිතා වෙන නිවැරදිම ක්‍රමේ තමයි pH මීටරයක් පාවිච්චි කරන එක. ඒතර විද්‍යාගාරවල තියෙනවා මේ pH මීටර. ඒ pH මීටරේ භාවිතා කරලා අපිට පුළුවන් මේ pH අගේ පසේ කොතනද තියෙන්නේ කියලා දැනගන්න. ඒ සඳහා අපි පාංශ ද්‍රාවණයක් සකස් කරගෙන ඒ ද්‍රාවණේ ක්‍රමාංකනය කරපු pH මීටරයක් ගිල්වලා pH අගේ හොයාගන්න පුළුවන්. එතකොට ඒ අනුව pH පරාසය බලලා අපිට කියන්න පුළුවන් pH අගේ බලලා අපේ පස ශාරීයයිද එහෙම නැත්නම් ආම්ලිකයිද කියලා. එහෙමත් නැත්නම් අපිට පුළුවන් pH කඩදාසි පාවිච්චි කරන්න. විද්‍යාගාරයේ තියෙනවා මේ pH කඩදාසි. අර පෙර පරිදිම පාංශු ද්‍රාවණයක් සකස් කරගෙන ඒ ද්‍රාවණයේ pH කඩදාසිය ගිල්වලා වර්ණ වෙනස බලලා අපිට කියන්න පුළුවන් මේ පසේ pH පරාසය කොයි වගේද කියලා. නමුත් අපි කියනවා නිවැරදිම ක්‍රමේ තමයි දුවේ පුතේ pH මීටරේ භාවිතා කරන එක. එතකොට අපි ඊළඟට බලමු පසේ ඊළඟ රසායනික ලක්ෂණය තමයි කැටායන හුවමාරු ධාරිතාවය කියන එක. එතකොට පසේ තියෙනවා කලිල කියලා අංශු වර්ගයක්. කලිල කියලා කියන්නේ මැටි සහ හියුමස් වලට. එතකොට මේ වගේ මැටි සහ හියුමස් වල මතුපිට තියෙනවා ඍණ ආරෝපණයක්. ඒ ඍණ ආරෝපණයට පුළුවන් පසේ තියෙන විවිධ අයන වර්ග රඳව ගන්න. අපි කියන අවශෝෂණී නෙවෙයි අධිශෝෂණය කරනවා කියලා. මෙන්න මේ අධිශෝෂණය කිරීමේ හැකියාව නිසා පසේ තියෙන කලිල වලට මේ තියෙන අයන වර්ග පසත් එක්ක හුවමාරු කරගන්න පුළුවන්. කලිල වටා තියෙන අයන වර්ග පසත් එක්ක හුවමාරු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙනම් මෙන්න මේකට අපි කියනවා කැටායන හුවමාරුව කියලා. එතකොට පාංශු ද්‍රාවණයේ තියෙන කැටායන කලිල වටා තියෙන කැටායන සමග හුවමාරු වෙන එක අපි කියනවා කැටායන හුවමාරුවක් කියලා. එතකොට කැටායන හුවමාරු ධාරිතාවය කියලා වචනයක් තියෙනවා CEC. ඒ කියන්නේ පස් ග්‍රෑම් 100ක හුවමාරු වෙන්න පුළුවන් කැටායන ප්‍රමාණය කොච්චරද කියලා අපි බලමු. පස් ග්‍රෑම් 100ක හුවමාරු වෙන්න පුළුවන් කැටායන ප්‍රමාණය අපි කියනවා කැටායන හුවමාරු ධාරිතාවය. එහෙම නැත්නම් 5 කිලෝග්‍රෑම් එක හුවමාරු වෙන්න පුළුවන් කැටායන ප්‍රමාණය. එතකොට මේක කැටායන හුවමාරු ධාරිතාවයේ මනින්න ඒකක දෙකක් තියෙනවා. එකක් තමයි 5 ග්‍රෑම් 100කට මිලි සමක කියන ඒකකය. අනිත් ඒකකය තමයි 5 කිලෝග්‍රෑමයකට සෙන්ටි මෝල් කියන ඒකකය. එතකොට ඇයි මේ පසක කැටායන හුවමාරු ධාරිතාවය අපිට වැදගත් වෙන්නේ? එකක් තමයි අපි පසට පොහොර දානවා. අපි දාන ඒ රසායනික පොහොර, කාබනික පොහොර මොකද වෙන්නේ? ශාකයට අවශෝෂණය කරගන්න බැරි වුණොත් පසින් ඉවත් වෙනවා. නමුත් පසේ කලිල වැඩිපුර අඩංගුයි නම් ඒ කලිල වලට පුළුවන් අර පෝෂක රඳවගෙන තියාගන්න. එහෙම රඳවගෙන තියාගෙන ශාකයට අවශ්‍ය වෙලාවට මුදා හරින්න පුළුවන්. ඒක නිසා ඒ පොහොර ලෙස අපි යොදන ඒවා ශාකයට අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කැටායන හුවමාරු ධාරිතාවය නිසා. ඊළඟ එක තමයි පසේ සාරවත් භාවයට මේ කැටායන මේ කලිල වැදගත් වෙනවා. කැටායන හුවමාරු ධාරිතාවය කියන සංසිද්ධිය වැදගත් වෙනවා. ඒ වගේම තමයි පසට අවශ්‍ය වෙලාවට කැටායන රඳවගෙන තියාගෙන මුදා හැරීමේ හැකියාවක් මේ ක්‍රියාවලියට තියෙනවා. ඉතින් ඒක අපි කියන්නේ භෝග වගාවේදී අපිට බොහෝ වැදගත්කමක් වෙනවා කියලා. එහෙනම් දුවේ පුතේ ශ්‍රී ලංකාවේ පස්කාණ්ඩ ගත්තොත් ප්‍රධාන පස්කාණ්ඩ 14ක් තියෙනවා. අපි ඒකත් පොඩ්ඩක් බලලයක්. ඒ පස්කාණ්ඩ 14න් අපි බහුලවම ව්‍යාප්ත වෙලා තියෙන පස්කාණ්ඩ කීපයක් විතරක් අපි බලමු. ඒ තමයි වියලි කලාපයේ පුරා බොහෝ වෙලාවට විසිරීලා තියෙන රතු දුඹුරු පැහැති පසක්. හොඳින් ජලවහනේ සිද්ධ වෙන පසක්, බොහෝ වෙලාවට pH අගය 5.5 7 අතර තියෙන පසක්. ඉතින් අනුරාධපුර, පොළොන්නරුව, වවුනියා වගේ ප්‍රදේශවල මේක තියෙනවා. තිත් කලාපයේ බොහෝ විට රතු කහ පොඩ්සොලික් පස අපිට දක්නට ලැබෙනවා. එතකොට ඒ පස ආම්ලික තත්වයක් තියෙනවා. ඒ වගේම තමයි ගංගා යුරු ආශ්‍රිතව බොහෝ විට අපිට දියලු පසක් දක්නට ලැබෙනවා. ඒ දියලු පසේ අපි භෝග වගා කරලා තියෙනවා. එළවලු භෝග, අලභෝග, වී වගේ දේවල් මේකෙදි වගා කරන්න අපිට පුළුවන්. එහෙනම් දුවේ පුතේ මම හිතනවා අද පාඩමේදී ඔයගොල්ලන්ට පස පිළිබඳ සවිස්තර විස්තරයක් දැනෙන්න ඇති. දැන් ඕගොල්ලන්ගේ පසුගිය ප්‍රශ්න පත්‍ර අරගෙන මේ පස පාඩමට අදාළ ප්‍රශ්න විමසලා බලන්න ඕනේ. එතකොට ඒ පිළිබඳ ඔබට යම් කිසි ගැටලුවක් මතු වුණොත් මම මගේ දුරකථන අංකයේ සඳහන් කරන්නම්. ඒකට WhatsApp පණිවිඩයක් හෝ එමතුමක් දීලා ඔබට පුළුවන් මේ පාඩමේ තියෙන ගැටලු මාත් සමග සාකච්ඡා කරන්න. එහෙනම් මගේ දුරකථන අංකය 071 722 84 53 071 722 84 53 එහෙනම් මගේ දරුවෝ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම අද පාඩම අවසන් කරනවා.